Honorable Sajit Premadasa, sir, you have a time allocation of 12 minutes.
අපනායන ශාස්ත්‍රයේ පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරපු අදහස් වලට අපි සවන් දුන්නා. එතුමා සඳහන් කරා උද්දමනය ගැන. ඔබතුමා දන්නවා උද්දමනය කිව්වම cost push inflation උත් තියෙනවා, demand pull inflation උත් තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපිට සාර්වාර්ථික කරුණු ගැන මැක්‍රෝ ඉකොනොමික්ස් ගැන කතා කරනා වගේම මම හිතන්නේ කාලේ ඉරිමිලා තිබෙන්නේ ඇමතිතුමා ප්‍රමුඛ රජයට ක්ෂුද්‍ර ආර්ථිකය මයික්‍රෝ ඉකොනොමික දිහා බලන්න. ඒ කියන්නේ තනි පුද්ගලයින් ගෘහ ඒකක සහ ව්‍යාපාර සහ ව්‍යවසායක ඉන්ඩිවිජුවල්ස් හවුස් හෝල්ස් and entrepreneurs and businesses ශුද්‍ර ආර්ථික දිහා බැලුවහම අදටත් බරපතල පීඩනයක් පුද්ගලයා මත ජන ප්‍රජාව මත ගෘහ ඒකක මත ව්‍යාපාර සහ ව්‍යවසායකයන් මත ඇටවිලා තිබෙන මොහොතක දැන් මෙවන් මොහොතක ඔබතුමා කතා කරා ආර්ථික වර්ධන වේගය ගැන සාර්ව ආර්ථික ඉලක්ක පිළිබඳව අපනයන ප්‍රවර්ධනය පිළිබඳව විදේශ ප්‍රේෂණ පිළිබඳව මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මෙච්චර අපනයන හිතකාරී ප්‍රතිපත්තියක් ඔබ අනුගමනය කරනවා නම් ඇයි ඔක්තෝබර් පළවෙනිදා ඉඳලා IMF එක කියන පදයට නටලා ස්වැට් එක අයින් කරන්න ඔබතුමන්ලා මැතිවරණයේදී පොරොන්දු වුණු ආකාරයට අලුත් IMF ඉවිසුමකට ගියා නම් අපනායන හිතකාරී ස්වැට් එක සාකච්ඡා කරලා තබා ගන්න තිබුණා. නමුත් අද IMF බලපෑම තුල ඔබ ස්වැට් එක ඉවත් කරනවා. මොකද්ද මේ ස්වැට් එකෙන් අපනයන කරුවට සිදුවෙන වාසිය? මුදල් ප්‍රවාහ ගැටලු ලිහිල් කරනවා. ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න ලිහිල් කරනවා. ලියාපදිංචි ස්වැට් සහභාගී වන්නන් අතර සැපයුම් කිරීමේදී එකතු කළ අගය මත බදු අත්හිටවනවා. ඒ කියන්නේ ගනුදෙනු අධිරේදී භෞතිකව එකතු කළ අගේ මත බදු ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඒක අපනයන වලට හිත කරයි. ඒක අපේ අපරායන ප්‍රවර්ධනයට වැඩගත් වෙනවා. සැපයුම් කරුවන්ගෙන් වැට් එක අය කරනවා වෙනුවට ස්වැට් බදු ඉන්වොයිස් එකක් නිකුත් කිරීම තමයි මේ ස්වැට් පහසුකම කියන්නේ. ඒ ඔච්චර අපනයන කරුවන් ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි IMF කොන්දේසි මත මේක ඉවත් කරන්න ඔක්තෝබර් පළවෙනිදා ඉඳලා අපනයනකරුවන්ට වැට් ගෙවීමෙන් අනතුරුව ආපහු මුදල් ඉල්ලීමේ අවශ්‍යතාවය ඉවත් කරන පහසුකම ආපහු දානවා. මොකද මේ බලපෑමේ අහිතකර භාවය ඇත්ත වශයෙන්ම අපේ රටේ අපනයනකරුවන් තුළ මුදල් ප්‍රවාහ ප්‍රශ්නයක් කෑෂ් ෆ්ලෝ ඉෂුස් නිර්මාණය කරන ප්‍රමාදයන් සිදු වෙනවා. කාලය විඩංගු වෙනවා. කාර්යක්ෂමතාවය අඩු වෙනවා. පරිපාලන වියදම් වැඩි වෙනවා. අපනයන ශාස්ත්‍රයේ අපිට තරඟ කරන්න තියෙන රටවල් වියට්නාමය, බංග්ලාදේශය ඇත්ත වශයෙන්ම ඒ අය මේ ප්‍රශ්නේදී වේගවත්ව කටයුතු කරනවා. විශේෂයෙන්ම ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ අපනයනකරුවන්ට කාරක ප්‍රාග්ධන ප්‍රශ්න working capital issues නිර්මාණය වෙනවා මේ ඔබතුමන්ලා IMF එක කියන පදයට කටයුතු කිරීම තුළ. IMF එක 2024 ජූනි මාසේ වැට් අනුකූලතාවය සහ බදු එකතු කිරීමේ වැඩි දියුණු කිරීමේ අරමුණින් කියලා. ඇත්ත වශයෙන්ම කොන්දේසියක් පැනෙව්වා. extended fund facility එකේ ඒ කාර්තුවක් පාසා අපට ලබා දෙන US ඩොලර් බිලියන 3කට ආසන්න ප්‍රමාණය 2.9ක්ද කොහෙද කොන්දේසියක් කරගත්තා. මේකත් එක කොන්දේසියක්. ස්වැට් එක ඉවත් කිරීම නම් විශේෂයෙන්ම අපේ රටේ අපනයනකරුවන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන. මම ඉල්ලීමක් කරනවා අපේ ඇමතිතුමාගෙන් මේ අවසාන මොහොතේ හරි IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේ ස්වැට් එක ඉවත් කරන එක කරුණාකරලා පුළුවන් නම් කල් දමා ගන්න. විශේෂයෙන්ම ඩිජිටල්කරණය සම්පූර්ණ කිරීම ඒක සම්පූර්ණ වෙනකන් මේක කල් දමා ගන්න. මොකද ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකෙන් මේවා ආපහු ගෙවනකොට ප්‍රමාදෝෂයක් නිර්මාණය වෙනවා. ඒක අපේ රටේ ශුද්‍ර මධ්‍යහා පරිමාණ මධ්‍යහා සුළු පරිමාණයේ ව්‍යාපාරයෙන් සහ ව්‍යවසායකින් අපනයන ශේෂ්ත්‍රයට අදාළව ලොකු ගැටලුවක් දුෂ්කරතාවෙන් රසකට මුහුණ දෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මම රජයෙන් ඉල්ලීමක් කරනවා IMF කොන්දේසි වලට යට වෙන්නේ නැතුව ඔබ ඔබගේම වார்த்தාව රජයේ වார்த்தාව ඔබ ඒ කාලවකවානුවේ රජයේ නොසිටියත් මෙන්න Department of Census and Statistics ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වார்த்தා. පහුගිය කාලේ රට බංකොලොත් වීම තුළ 260,000කට වැඩි ප්‍රමාණයක් ව්‍යවසායකයන් මහා ඛේද වාචකයට ලක් වුණා. අඩුම ගානේ මේක ගැන හිතලා IMF එක කියන පදයට නඩන්නේ නැතුව කරුණා කරලා මේ කොන්දේසියවත් ඉවත් කරගන්නට ඔබලා උනන්දු වෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපිට සුභවාදී තොරතුරු ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරා. ඒ සුභවාදී තොරතුරු මත කිසිම මොහොතක අපි කුහක දේශපාලනයක් කරන්නේ නැහැ. ඔබතුමා සඳහන් කරා කාර්තු දෙකේ ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගිහිලා තිබෙනවායි කියලා. ඉතා හොඳයි. ඒක රටට හොඳ දෙයක්. හැබැයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අපි සූදානම් ද ඇමරිකන් ඩොලර් බිලියන 5.5ක් 2028 ඉඳලා මම කියන්නේ සාමාන්‍ය ගණනයක් හැටියට අපි සූදානම් ද ඇමරිකන් ඩොලර් බිලියන 5,500ක් වාර්ෂිකව අපේ විදේශ ණය ගෙවන්න අපි ඒ තත්ත්වයේ ඉන්නවද? ඔබතුමන්ලා පහුගිය රජයේ අනුගමනය කරපු IMF ගිවිසුම අනුගමනය කරන්නේ නැතුව නැවත සාකච්ඡාවකට ගියා නම් ඔබතුමන්ලට පුළුවන්කම ලැබෙනවා IMF documents වලම තියෙන ආපහු ණය ගැනීම 2028 නෙවෙයි. ඒගොල්ලෝ පටන් ගත්තේ කියන්නේ 2033 ඉඳලා පටන් ගත්තට කමක් නැහැ කියලා ප්‍රමාණවත් කියලා. amortization period to commence from 2033. එහෙම සාකච්ඡාවකට ගියා නම් එහෙම අලුත් කොන්දේසි වලට ගියා නම් මේ 2028 අපිට ඇමරිකන් ඩොලර් බිලියන 5.5ක් මිලියන 5,500ක් වාර්ෂිකව ගෙවීමේ තත්ත්වය අපිට කල් දමා ගන්න තිබුණා 2033 දක්වා. ඒක කරගන්නට බැරි වුණා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති Center for Poverty Analysis ආයතන ඇතුළු ආයතන ගණනාවක් අපේ රටේ දල වශයෙන් 50% විවිධ දරිද්‍රතාවයන් වලින් පෙළෙනවා කියන එක ප්‍රකාශ කරා. ඒක consumption poverty වෙන්න පුළුවන්, පාරිභෝජන දරිද්‍රතාවය. ඒක income poverty වෙන්න පුළුවන්, ආදායම් දරිද්‍රතාවය. production poverty, investment poverty, නිෂ්පාදන ආයෝජන දරිද්‍රතාවය. මේ හැම අතකින්ම අපේ රටේ දරිද්‍රතාවය ජනගහනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වෙනවායි කියන එක Center for Poverty Analysis ඇතුළු ආයතන ගණනාවක මේ විෂය පිළිබඳ විශ්ලේෂකයින් ඉදිරිපත් කළා තිබෙනවා. දැන් ඔබතුමා ප්‍රකාශ කරා ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ ඒ මහා සම්මේලනයේ දුප්පත්කම ගැන කතා කරයි කියලා. ඉතා හොඳයි. නමුත් ඔබතුමා පිළිගන්නද අස්වැසුම වැඩසටහන තුළින් දුප්පත්කම විඳිනවා කියලා? අස්වැසුම වැඩසටහන පාරිභෝජන ආධාරයක් ලබා දී. ඒකම නරකයි කියන්නේ නැහැ, ඒක ජනතාවට සහනයක්. ඒක හොඳ දෙයක්. නමුත් ඒක අංග සම්පූර්ණ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නෙවෙයි. කුණ පුණාම අපි කියලා තියෙනවා දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකට පාරිභෝජන කොටසක් තියෙන්න ඕන, ආයෝජනය තියෙන්න ඕන, නිෂ්පාදනය තියෙන්නට ඕන, ඉතිරි කිරීම තියෙන්නට ඕන, අපනයනය තියෙන්නට ඕන. Investments, production, savings, consumption, and exports. Then aswasimi thiyena oda anga pahama. Aswasimi thiyena oda nishpadane. Aswasimi thiyena oda paribhojane. Aswasimi thiyena oda idiri kirima. Aswasimi thiyena oda apanayane. Ne. Eke thiyena attha washenma dushkaratawen walin pelena janathawata paribhojane sadaha moolya shaktiyak laba di. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී දුප්පත්කම තුරන් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනවා සේම අපේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ පැහැදිලි ප්‍රශස්ත වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. Honorable Deputy Speaker, in addition to those points with regard to the economy, especially the export sector, I would like to bring the attention of this August assembly to what transpired in the morning. Unfortunately, it has become a standard operating procedure for the Honorable Speaker, when he is in the chair, to always obstruct the opportunities for the opposition leader to express his or her views. That's a very unfortunate situation. Now today, he attempted for the second time to justify the denial of a no-confidence motion against one of the deputy ministers of this administration. And in doing so, as part of his justification, he mentioned and tabled several reports, and he also quoted from Erskine May and also Indian parliamentary practice, Kaul and Shugd. Now, what does the report provided by the Secretary General of Parliament, Deputy Secretary General of Parliament, Assistant Secretary General of Parliament, which was tabled by the Speaker himself? What does he say? I quote, "There is no specific legal provision regarding a no-confidence motion against a Deputy Minister according to the Constitution of Sri Lanka, the Standing Orders or the Westminster System. No specific legal provision." So basically there is silence on that. And it goes on to say that a no-confidence motion may be moved in line with set precedents, considering that the deputy minister is an office bearer. Niyojya amatyavare kiyanne atta vashenma nilayak darana pudgale. E nilayak darana pudgale kuta එහෙම විශ්වාස භංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ බාධාවක් නැතේ කියන එක ඇත්ත වශයෙන්ම ලේකම් කාර්යාංශය ඉදිරිපත් කළ දෙන්න. ඇත්ත වශයෙන් මේක ටේබල් කරපු නිසා තමයි අපිත් මේක ගැන දැනගන්නට ලැබුණේ. ඒ නිසා පැහැදිලිවම අද දවසේ විශ්වාස භංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන්න එතුමාම තහවුරු කරගන්නට යොදවපු ඒ ඩොකියුමන්ස්, ඒ පත්‍රිකා තුළින්ම එතුමා ඉදිරිපත් කරපු තර්කය සම්පූර්ණයෙන්ම නිෂේධ වෙනවයි කියන එක කණගාටුවෙන් හෝ මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ වගේම පැහැදිලිවම නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලිවම කියලා තියෙනවා නීතිමය බාධාවක් නැහැ මේ කාරණාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඉදිරි ගමනක් යන්න, ඉදිරියට යන්න. ඒ කියන්නේ විශ්වාසභංග යෝජනාව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ගරු කතානායකතුමා ඇස්කින් මේ කෝට් කරා. What does Erskine May say when standing orders are silent or ambiguous? Erskine May records, no confidence motions are primarily political devices, and while they often target the government as a whole, they can also be directed against individual ministers. සමූහයක් වශයෙන් රජයකට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙනෙනවා වගේම තනි පුද්ගල අමාත්‍යවරු වෙනුවෙන් අපිට ඒක ගේන්නට පුළුවන් කියන එක ඇස්කින් මේ කියන. Practical examples of such motions being entertained in the UK House of Commons showing that accountability applies across the ministerial spectrum. අමාත්‍යවරුන් කියන සමූහය පුරාවටම මේ accountability වගවීම කියන කාරණාව ව්‍යාප්ත වෙනවයි කියන එක ඇස්කින් මේ කියන. ශ්‍රී ලංකා inherited not just the structure of parliament but its conventions, and in the absence of domestic written provisions, Westminster practice provides the most credible interpretive guidance. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට පාර්ලිමේන්තු ව්‍යුහය පමණක් නොවේ දායාද උනේ පාර්ලිමේන්තුව කරහා ක්‍රියාත්මක වෙන traditions, customs, සම්ප්‍රදායන් රටාවන් ඒව ක්‍රියාත්මක කිරීම. ඉතින් ඇත්ත වශයෙන්ම මම ප්‍රශ්න කරනවා ගරු කතානායකතුමා මේ ඇස්කින් මේ හරියට කියවලා බලලද මේ තමන්ගේ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුව තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරන්නට තහවුරු කරන්නට මේ ඇස්කින් මේ උපයෝගී කරගත්තේ කියන එක මම අහන්නට කැමතියි. ඒ වගේම ඉන්දියාවේ සමාවෙන් ඉන්දියාවේ the Indian president, the vice president's no confidence motion in 2023 මොකක්ද ඒකෙන් පෙන්වන්නේ? ඒකෙන් පෙන්වනවා in 2023 opposition parties in the Raj Sabha moved a motion of no confidence against vice president Jagdeep Dhankar. Now that particular example underscores that no confidence motions are not confined to cabinet ministers or the executive alone. They may extend to constitutional office holders whose conduct is seen as undermining parliamentary confidence. විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත නිලධාරියන් නිලධාරීන් පමණක් නොව විශ්වාසභංග යෝජනාවක් තවදුරටත් ඉලක්ක කරන්නට පුළුවන් විශේෂයෙන්ම office holders තනතුරු හොබවන්නන්ට ඒ අය පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩකිරීම පිළිබඳව යම්කිසි ක්‍රියාදාමයකට අනුගත වෙනවා නම් ඒ අයටත් විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්නට පුළුවන් කියන එක බොහොම පැහැදිලිව ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තිබෙනවා. So I am very very inquisitive to find out as to who wrote this particular justification for the speaker. I would love to know who the individual or the group of people who are involved, because they have done so without an ounce of awareness and intelligence regarding constitutional matters and parliamentary practices. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ නැවතත් මම කියන්න කැමති මම කනගාටු වෙනවා මට මේ කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපිට ඇහුණා රාජ්‍ය පාර්ශ්වයෙන් කියනවා ඇත්ත වශයෙන්ම අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්නට ඕනේ කියලා. මේක පුදුම කතාවක් නියෝජ්‍ය කතානායකතුමනි එක වෙලාවකට කියනවා ආවේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා. පරණ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න නැහැලු. නමුත් තම තමන්ට ඔබින වෙලාවට අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ සම්ප්‍රදායත් උපුටා දක්වන්නට කැමති. හැබැයි අනුරමණ්ඩාරනායක මැතිතුමාට සම්ප්‍රදායක් තිබුණා, විපක්ෂ නායකවරයෙක් නැගිටිනකොට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න. එනිසා අනුරමණ්ඩාරනායක මැතිතුමාගේ සම්ප්‍රදාය ගැන කතා කරන අයගෙන් මම අහන්න කැමති, විපක්ෂ නායකවරයාට අදහස් ඉදිරිපත් කරන සම්ප්‍රදායත් අනුරමණ්ඩාරනායක මැතිතුමාගේ සම්ප්‍රදාය පිළිපදිමින් අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව තියෙනවද නැද්ද කියන එකත් මම දැනගන්න කැමතියි. අවසාන වශයෙන් විශේෂයෙන්ම කරුණ ඉදිරිපත් කරපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ගායන්ත කරුණාතිලක මැතිතුමා, අජිත් පෙරේරා අපේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකතුමා බොහොම තර්කානුකූලව විධිමත්ව කාර්යක්ෂමව පදනම් සහිතව දත්ත කේන්ද්‍රියව ඒ අදහස ඉදිරිපත් කරා. ඒගොල්ලොන්ට කියනවා මේ ළමයි වගේ හැසිරෙන්න එපා. මේකෙන් හරියට මේ ළමයි ගානට දාලා. හරි ගරු නියෝජ්‍ය කතානායකතුමා, අපි ඊයේ කතා කරේ මොන මාතෘකාවගෙනද? මොකද්ද මාතෘකාව? ළමයින්ගේ අයිතිවාසිකම් ගැන. දැන් ඊයේ කතා කරනවා ළමයින්ගේ අයිතිවාසිකම් ගැන. ක්‍රූරත්වයෙන් තොරව, හිංසනයෙන් තොරව, ඔක්කොම හරි, අපි එකඟයි. එතකොට ළමයින්ටත් කතා කිරීමේ නිදහස තියෙනවනේ. එතකොට ඊයේ ළමයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරලා අද අපේ කතා කරපු ඒ ප්‍රබුද්ධ මහජන නියෝජිතින්න ළමයි ගානට දාලා ඒ අයිතිවාසිකම් නැහැ කියලා කිව්වා. මොනවද මේ කතා? මොනවද මේ විහිළුව? ඒ නිසා පැහැදිලිවම මම කියන්න කැමති ගරු කතානායකතුමාට කරන අපහාසයක් නෙමේ. එතුමා ඒ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරන්නට පදනම්ගත කරපු ඒ තීන්දුව සහ කරුණුකාරණා දෝෂ සහිතයි. දෝෂ රහිතයි නෙවෙයි, දෝෂ සහිතයි, පදනම් විරහිතයි. ස්තුතියි.
Honorable Dr. Prasanna Gunasena, you have 12 minutes. Here, Honorable Professor Anil Jayanta.
අර ඉස්වැට් සම්බන්ධයෙන් පුංචි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඇත්තටම එය වැරදි අපි කියනවා නම් IMF එකේ කොන්දේසියක් ක්‍රියාත්මක කරන එකට යටත් වෙලායි කියන එක. මොකද මේ අපි ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙද්දි කොහොමද මේ දෙනින් අර්බුදය යනකොට එක එක ආදායම් කළමනාකරණය පිළිබඳ දත්ත සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි මේ SWAT කියලා කියන්නේ VAT අය කිරීමේ ක්‍රමවේදයේ හොඳ එකක් නෙවෙයි. අපේ ලංකාවේ වැට් ක්‍රමය හරියටම සමස්ත වෙළඳාම ආවරණය වෙන විදිහට, ලංකාවම ආවරණය වෙන විදිහට ක්‍රියාත්මක වෙලා නැති නිසා ඒ අවස්ථාවවලදී ගත්තු తాවකාලික ගැටලු. ඒ නිසා දැන් අධ්‍යයනයකින් හොයන් තියෙනවා මේ SWAT නිසා ආණ්ඩුවේ ආදායම විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. වංචාවට දූෂණයට මෙතන පාර කැපෙනවා. ඉතින් අපි ඒක වළක්වලා කටයුතු කරන්න, ඒ වගේම සිමියුලේෂන් ප්‍රොසෙස් එකක් ගිහිලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වැඩ කටයුතු අධ්‍යයනය කරලා තමයි මේ පළවෙනි දා ඉඳලා මේක අයින් කරන්නේ. එතනින් කාර්යක්ෂමතාවය වැඩි වෙනව විතරක් නෙමෙයි, දින 45ක් ඇතුළතදී ඇවරේජ් ඒ අපනයන කරුවන්ට මේ ආපස්සට රිෆන්ඩ් එක ගන්න පුළුවන්. එතනත් තියෙනවා වර්ග තුනක්, low risk, medium risk, high risk. එතෙන්දී low risk කියන කණ්ඩායම අවදානම අඩුම අයට දින 20ක් ඇතුළතදී ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ගේ වගකීම තමයි තමුන්ගේ ආදායම් බදු වාර්තාව ලබා දුන්නු ගමන්ම දින 20ක් ඇතුළත මේක ලැබෙනවා. ඒතොර අපේ ප්‍රවේශය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න කොච්චර ගැඹුරු වුණත් අමාරු වුණත් අපේ අතුගරු ජනාධිපතිතුමා සඳහන් කරා වගේ දූෂණයට මත්ද්‍රව්‍ය වලට විරුද්ධව සටන් කරන එක භයානක වුණත් අපි සටන් කරනවා. ඒ වගේම මෙතනත් තියෙන්නේ අක්‍රමවත් අවිධිමත් තව ගැටලු සහිත ක්‍රමවේදයක් එහෙම යන්න ඉඩ ඇරලා වංචාවට දූෂණයට අවුල් වෙනවා වෙනුවට ඒක හිමින් හිමින් ඉවර කරගෙන ඉන්න මේ SWAT අයින් කිරීම තුළින් සියලුම වැට් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් අපේ ප්‍රවේශය තමයි වඩාත් හොඳ ක්‍රමයකට ඉදිරියට යන්න පියවරෙන් පියවර මැදිහත් වීම.